Honorables Vijay Srivastava, you have 9 minutes.
ගරු කතානායක තුමනි, අද දවසේ අපි විවාදයට වාචනය කරන්නේ 2007 අංක 24 දරන දේශීය ආදායම් සංශෝධන පනත කෙටුම්පත. විශේෂයෙන්ම අද මේ පිළිබඳව සාකච්ඡාවේදී ඒ සුපුරුදු පරිදි ඒ විපක්ෂයෙන් අපි දකිනවා ඒ මහජනතාව කෙරේ බය උපද්දනවා, ඒ බිල්ලු මවනවා, ඒ අපි අපරාධ නීතිය ඒ ක්‍රිමිනල් ලෝ එක ගේන්න හදනවලු නැහැ. අපි මේක අන්තර්ජාතික වශයෙන් රටවල් වල ඒ ආදායම් බදු නීතිය පිළිබඳ සලකා බැලීමේදී අපට ඕනේ මේක ලෙවල් එකකට ගේන්න. විශේෂයෙන්ම අපි දන්නවා රජයක් වෙච්චහම වාර්ෂිකව ක්‍රියාකාරකම් රාශියක් කරනවා. මෙන්න මේ සඳහා අරමුදල් අවශ්‍යයි. මේ අරමුදල් සම්පාදනයේදී මූලික වශයෙන්ම මේ බදු සහ ඒ බදු නොවන ප්‍රවේශයන් හරි වැදගත්. විශේෂයෙන්ම ඒ බදු ප්‍රවේශයන් ගැන අපි සාකච්ඡා කරනකොට අපි ඒ පුද්ගල බදු, ඒ වගේම සංස්ථාපිත බදු, ඒ කෝපරේට් ටැක්ස්, ඒ වගේම බාණ්ඩ හා සේවා බදු, ඒ වගේම අන්තර්ජාතික වෙළඳාම් මත ඒ පනවන බදු පිළිබඳව සලකා බලන ඕනම රජයක්. අපි ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඒ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපි ඒ ලෝකයේ පහළම ඒ ආදායම් උපද්දපු රට බවට ඒ 2022 වර්ෂය පත් වෙනවා. එහිදී ඒ රාජ්‍ය ආදායම ඒ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 7.3යි. මෙන්න මේක තමයි අත්පත් කරගත්තේ. ඇයි මෙහෙම වෙන්නේ? ඒ රාජ්‍ය ආදායම් බදු පිළිබඳව ඒ පිළිගත් පැහැදිලි ඒ අන්තර්ජාතික ස්ටෑන්ඩර්ඩ්ස් වලට ගැලපෙන විදිහට අපි අපේ බදු නීතිය ඒ පද්ධතිය නිර්මාණය කරලා නැහැ. අපේ තිබ්බා ඒ දුර්වල බදු පරිපාලනය, ඒ වගේමයි ඒ බදු පද්ධතිය අකාර්යක්ෂමතාවය, ඒ වගේම දූෂණය, ඒ බදු වංචා, ඒ වගේම අපි දැක්කා ඒ තමන්ගේ ඒ හිතේසවන්තයින්ට එසා බදු සහන දෙනවා, ඒ වගේම මේ බදු පැහැරහැරීම්. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ? ඒ රාජ්‍ය ආදායම ඒ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට ලෝකයේ පහළම රට බවට අපි පත් වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රටක් විදිහට ඒ සංවර්ධනය කරා යන ගමනේදී මෙන්න මේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕනේ. ඒක ආසන්න වශයෙන් ඒ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට අවම වශයෙන් 15ක්, එහෙම නැත්නම් එතනින් එහාට අපි මේක නන්වා ගත යුතුමයි. විශේෂයෙන්ම අපි මේ රටේ මහජනතාවගෙන් බලය ඉල්ලනකොට අපි ඒ ජනතාවත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒක තමයි මේ පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් කියන්නේ. ඒකේ ඒ 102 වෙනි පිටුවේ අපි මේ රටේ මහජනතාවට අපි පොරොන්දුවක් දෙනවා. ඒ බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම, ඒකට අවශ්‍ය ඒ නීති රීති ඒ ප්‍රතිසංස්කරණ ගෙනීමට අපි පොරොන්දු වුණා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මොහොත වන විට අපි මේ දේශීය ආදායම් පනතට මේ සංශෝධන ගෙනෙන්නේ. මෙන්න මේ මගින් මේ රටේ පවතින ඒ සංකීර්ණ වෙච්චි ඒ බදු ක්‍රමය අපි සරල කරනවා, ඒ සරල ක්‍රමය බවට පරිවර්තනය කරනවා. ඒ වගේම මේ ක්‍රමයේ තුල තියෙන ඒ අවනිශ්චිතතාවයන් අපි දුරු කරලා ඒ බදු පරිපාලනය කාර්යක්ෂම කරනවා. ඒකට අවශ්‍ය පියවර ගැනීම තමයි සිදු කරන්නේ. අපි ගත්තොත් අද දවසේ මේ සාකච්ඡා කරන ඒ සංශෝධන විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ ඇස්තමේන්තුගත ඒ ගෙවිය යුතු ඒ බදු ප්‍රමාණය අපි කියනවා සෙට් රිපෝර්ට් එක අපි මේ සංශෝධන යටතේ අපි ඉවත් කරනවා. ඒ වගේමයි ඒ තක්සේරු වර්ෂයක් සඳහා ඒ පුද්ගලයෙක් විසින් ගෙවිය යුතු ඒ සෑම ඒ බදු වටිනාකමක්ම විශේෂයෙන්ම ඒ පුද්ගලයා විසින් ඒ පෙර තක්සේරු වර්ෂයේ ඒ ගෙවිය යුතු ආදායම් බද්ධ මත ඒ තීරණය කරනවා. ඒ හරහා උන්ට ඒක පහසු වෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම ඒ ගුවන් යානා ඒ මෘදුකාංග බලපත්‍ර ආගේ සේවාවන් සඳහා ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඒ නිර්වාසික පුද්ගලයන්ට ඒ කරන ගෙවීම් මේ ආදායම් බද්ධයෙන් නිදහස් වෙනවා. ඒ වගේම අපි දන්නවා ඒ ජීවිත රක්ෂණ ඔප්පු වලින් ලැබෙන ඒ මුදල් මත ඒ ආදායම් බදු සඳහා අපි මෙතන සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ඒ ශ්‍රී ලංකා රජයට විශේෂයෙන්ම ඒ ශ්‍රී ලංකා රජයේ ඒ විශ්වවිද්‍යාල ඒ පනත යටතේ සංස්ථාපිත එහෙම නැත්නම් අනිකුත් ඒ සංස්ථාපිත වෙලා තියෙන විශ්වවිද්‍යාල වලට ඒ තෑග්ගක් ලෙස එහෙම නැත්නම් පරිත්‍යාගයක් ලෙස ඒ පිරිනම ලබන වත්කම් සම්බන්ධයෙන් ඒ ලැබෙන මුදල් ඒ විශේෂයෙන්ම වත්කම් ඒ මාරු කිරීමකට අපි භාවිතා කරනවා. මෙන්න මෙතනදී ඒකේ සුද්ධ පිරිවැය අපි සලකනු ලබනවා ඒ බදු අය කිරීමේදී. ඒ වගේම ඒ පුද්ගලයන්ට එහෙම නැත්නම් හවුල්කාරීත්වයන්ට ඒ අදාළවන ඒ ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය 10% ඉඳලා 15% දක්වා වැඩි කරනවා. නමුත් අනෙක් සියලු ආයතන සඳහා ඒ අදාළවන ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය 30% මට්ටමේ පවත්වා ගන්න ලබනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට අපි මේ විශාල සංශෝධන ප්‍රමාණයක් හරහා අපේ රටේ තියෙන මේ සංකීර්ණ වෙච්චි ඒ බදු පද්ධතිය අපි ඒ සරල කරලා ඒ බදු අනුකූලතාවය ඒ ඇති කරලා ඒ වගේම බදු පදනම පුළුල් කරලා ඒ බදු පද්ධතිය අපි කාර්යක්ෂම කිරීමට තමයි මේ සංශෝධනයන් ගෙනෙන්නේ. එහෙම නැතුව අපරාධ නීතිය නැවත වතාවක් මේ රටේ ක්‍රියාත්මක කිරීම නෙමෙයි. ඒ යම්කිසි පුද්ගලයෙක් ඒ බදු ගෙවන්නේ නැත්නම් ඒ පැහැර හැරීම සම්බන්ධයෙන් ඒකේ ක්‍රමානුකූල පියවර පිළිවෙලක් තියෙනවා, ක්‍රියාදාමයක් තියෙනවා.
මස්නායක, you have 2 more minutes.
බොහොම ස්තුතියි. ඒක ක්‍රමයෙන් තමයි සිදුවෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මොහොතේ අපි මේ රුපියල ඒ අව ප්‍රමාණය වීම පිළිබඳව සාකච්ඡාවක ඉන්නේ. විශේෂයෙන්ම විවිධ පාර්ශවයන් ඒ විවිධ අර්ථකථනයන් දෙනවා මේ රුපියල අව ප්‍රමාණය වීම පිළිබඳව. විශේෂයෙන්ම ඒ අපට එරෙහි වන්නම් කියනවා මේක අපේ ජාතික ජන බලවේග කාර්යක්ෂමතාවය කියලා. නෑ, අපි දන්නවා මේ මොහොත වෙන විට මේ රුපියල ඒ රුපියලේ අගය පහත වැටීමට බලපාන කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ බලපෑම් කරන ඔබන කාරණා විශාල ප්‍රමාණයක්, විශේෂයෙන්ම ඒ මැද පෙරදිග කලාපයේ පවතින ඒ යුදමේ තත්ත්වය. මෙන්න මේ නිසා නැව් ගාස්තු වැඩි වෙලා, රක්ෂණ ගාස්තු වැඩි වෙලා, අධිභාරයන් වැඩි වෙලා, ඒ වගේම මේ මොහොත වන විට ඒ බොරදෙල් බැරලයක ඒ තිබ්බ මිල විශාල වශයෙන් වැඩි වෙලා, ඒ වගේම මෙන්න මේ සඳහා අපට විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ ආනයනය කිරීම සඳහා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙනම් මෙන්න මේ රුපියල අව ප්‍රමාණය වීමත් ඒ අව ප්‍රමාණය වෙන්නේ කොහොමද කියන කාරණය සලකා බැලීමේදී අපි දීර්ඝ සාකච්ඡාවකට යන්න ඕන. අපි ගත්තොත් ඒක ප්‍රධාන කරුණු කාරණා කීපයක් තියෙනවා. මේ රුපියලයි ඩොලරයයි අතර තියෙන ඒ යගේ වෙනස් වෙන්නේ කොහොමද, ඒ වගේම මේ රටේ බැංකු පොලිය අනුපාතය, ඒ වගේම ඒ අපේ රටේ තියෙන ඒ ඩොලර් සංචිත ප්‍රමාණය. විශේෂයෙන්ම ඒ ඩොලර් සංචිත අපට ලැබෙන්නේ විශේෂයෙන්ම ඒ අපනයන
හරහා. ඒ
වගේම ඒ විදේශ සංක්‍රාමකෙන් සංචාරක ව්‍යාපාරය හඳ හෙනම් මේ මොහොතේ මේ ත්‍රිත්වයටම දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඉන්න මේ හරහා රුපියලේ ඒ අගය ඒ ඩොලරේට සාපේක්ෂව පල්ලෙහාට යනවා. එහෙම නැතුව ජාතික ජනබලවේ රගේ ආකාරසම්භාවයන් නෙමේ. එහෙනම් ගරු කතානායකතුමනි, අද දවසේ අපි මේ ඉදිරිපත් කරන මේ සංශෝධන හරහා අපි උත්සාහ කරන්නේ ඒ මේ රටේ ඒ සරල වූ විශේෂයෙන්ම සරල වූ බදු ක්‍රමයක් නිර්මාණය කර ගැනීමත්, ඒ බදු අනුකූලතාවයක් ඇති කිරීමත්, ඒ වගේම බදු පදනම පුළුල් කරලා මේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරලා ඒ මේ රටේ මහජනතාවට අවශ්‍ය වන සේවාවන් ඉතාම ඵලදායී ලෙස ඉෂ්ට කිරීම. ඔබ මිසදී ඔබතුමාට.